27:2 යටතේ ප්‍රශ්න ගරු සජිත් ප්‍රේමදාස මහත්මයා.
ගරු කථානායකතුමනි, පවතින වියලි කාලගුණයත් සමග රට පුරා දිස්ත්‍රික් රසක ජනතාව පානීය ජල හිඟයකට මුහුණ පා තිබෙන. එමෙන්ම වගාවන් සහ සත්ව පාලනය සඳහා ජලය ලබා ගැනීමට නොහැකි වී විදුලි ජනනය සඳහා ජලය ලබා ගැනීමට නොහැකි වී ජලය ප්‍රමාණවත් නොවීම, වන සතුන්ට අවශ්‍ය පානීය ජලය හිඟකම මෙන්ම තෘණභූමි වියලී යෑමෙන් ඇතිවන ආහාර හිඟය, වන සතුන් පීඩාවට පත්වීම ඇතුළු අර්බුද රැසක් මේ වන විට උද්ගත වෙලා තිබේ. මේ ජාතික වැදගත්කමකින් යුත් ගැටලුවක් හැටියට මේ ප්‍රශ්නය මම ඉදිරිපත් කරමි. දැනට පානීය ජල හිඟයක් පවතින ප්‍රදේශ කවරේද අප රටේ? එම ප්‍රදේශ සඳහා කඩිනමින් පානීය ජලය සැපීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? ඉදිරියේදී පානීය ජල හිඟයක් ඇති නොවීමට රජය සැලසුම් කරන්නේ එසේනම් එම සැලසුම් මොනවාද? මෙරට මහාවාරි, මධ්‍යවාරි, සුළුවාරි යෝජනා ක්‍රම කොපමණ සංඛ්‍යාවක් පවතින්නේ? එම වාරි යෝජනා ක්‍රම සහ මහවැලි යෝජනා ක්‍රම කොමන දිස්ත්‍රික්කයන්ට අයත් වේද? ඒවා යටතේ වාරි ජලයේ සැපෙන වගා භූමි කොපමණ ප්‍රමාණයක් රට පුරා පවතින්නේ? ඒ වගාවන්හි නියැලී සිටින ගොවි ජනතාව ප්‍රමාණය කොපමණ? ගොවි සංවිධාන ප්‍රමාණය කොපමණ? ජල හිඟය නිසා මේ වන විට හානි වී ඇති වගාබිම් ප්‍රමාණය කොපමණ? එයින් අගතියට පත් වූ ගොවීන් සංඛ්‍යාව කොපමණ? වගා හානි පූර්ණය සඳහා රජය මේ වන විට වගා හානි ඇස්තමේන්තු කර තිබේද? එම හානි ගණනය කරන ලද නිර්ණායක කවරේද? හානි පූර්ණය සඳහා රජයට වැයවෙන ඇස්තමේන්තුගත මුදල කොපමණද? හානි සිදු වූ වගාවන් වෙනුවෙන් රජයේ දැනට කොපමණ වගාබිම් ප්‍රමාණයකට වන්දි ගෙවා තිබේද? ඒ කොපමණ ගොවීන් සංඛ්‍යාවක්? හානි සිදු වූ සියලුම වගාබිම් සඳහා හානි පූර්ණය කිරීමට රජය අපේක්ෂා කරන්නේද? එසේ නම් මේ කවදා වන විටද? මෙරට ක්‍රියාත්මක වන සියලුම ආකාරයේ වාරි ජල කළමනාකරණ යෝජනා ක්‍රම කළමනාකරණ ආයතන කවරේද? එයින් පාලනය වන වාරි පද්ධති සහ වගාබිම් ප්‍රමාණයන් වෙන්වෙන් වශයෙන් කොපමණද? එම ආයතනය වගාවන් ආරම්භයේදී සම්බන්ධීකරණය කිරීමේ වගකීම පවත්වන්නේ කුමන ආයතනයකටද? වියලි කාලගුණයක් අපේක්ෂා කරන කාල සීමාවන් හිදී වාරි ජල කළමනාකරණය සම්බන්ධව විශේෂ අවධානය යොමු කර වගාහානි අවමන පරිදි සැලසුම් කිරීම අමාත්‍යවරයා ඇතුළු ඉහළ කළමනාකරණයේ වගකීමක් නොවන්නේ? මෙරට පවතින ජලාශවලින් විවිධ අවශ්‍යතා සඳහා ජලය පාරිභෝජනය කිරීම සඳහා වන ප්‍රමුඛතාවය කවරේ? මං මේ ප්‍රශ්නේ අහන්නේ මොකද සමහර රජයේ ඇමතිවරුන්ට ජල ප්‍රමුඛතාවය පිළිබඳව දැනුමක් නැහැ, අවබෝධයක් නැහැ. මේ අයවත් දැනුවත් කරන්න තමයි මම මේ ප්‍රශ්නේ අහන්නේ. එක් ජලාශ සඳහා එම ප්‍රමුඛතාවය වෙනස්වන්නේ නම් මේ කවරේ? මෙරට ප්‍රධානතම ගංගා ද්‍රෝණි ලෙස සැලකෙන කළුගඟ, නිල්වලාගඟ, ගින්ගඟ ඇතුළු ගං වතුර තත්ත්ව ඇතිවන සහ ඉහළ ජල පරිමාවක් මොහොතට මුදාහරින ගංගාවලේ ජල හිඟයෙන් පීඩා විඳින ප්‍රදේශවලට ජලය ලබා දීම ඇතුළු අරමුණු කිහිපයක් වෙනුවෙන් ඇරමුණු ගින් කළු නිල්වලා හැරවුම් ව්‍යාපෘතියට සිදුවේ කවරේද? සිදුවේ කුමක්ද? එම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට රජය කටයුතු කරන්නේද? එම ව්‍යාපෘතිය තුළින් ජල හිඟයෙන් වසරේ වැඩි කලක් පීඩා විඳින ප්‍රදේශවලට ජලය ලබා දෙන වැඩපිළිවෙලක් තුල ඒ ජල ප්‍රශ්නයට විසඳුම් ලබා දිය හැකි බව ගරු ඇමතිවරයා දන්නේ? උඩවලවේ ජලාශය වෙත අවශ්‍ය අවස්ථාවදී සමනල වැව වෙතින් නිකුත් කිරීමට අදාළ තීරණ ගැනීමට රජයේ පාර්ශ්වවලට නොහැකි වීම නිසා සිය වගාවන් විනාශ වූ උඩවලවේ ගොවීන්ට රජය විසින් ඉටුකරන සාධාරණේ කුමක්ද? ගරු ඇමතිතුමා, මම මතක් කරන්න කැමති චන්ද්‍රිකාවැව මුරය සිහින අඟුණුකොළ පැලැස්ස දකුණු යුරෝ ප්‍රදේශය. ඒ වගේම මයුරපුර කිරිබ්බන් වැව සෙවනගල වම් යුරෝ ප්‍රදේශය. ඒ වගේම මුර්තුවෙල ව්‍යාපාරී කොටසක් මේ ප්‍රදේශවල ගුවි ජනතාව අන්ත අසරණ භාවයට පත් වෙලා සිටිනවා. ඒ අය වෙනුවෙන් රජයේ ඉෂ්ට සිද්ධ කරන සාධාරණත්වය මොකක්ද? ඒ වගේම විශේෂයෙන්ම දුර්වල ජල කළමනාකරණයට හේතු වූ කරුණු කාරණා කවරේද? මේ සම්පූර්ණ ක්‍රියාදාමය සම්බන්ධයෙන් රජය විසින් නිසි පාර්ලිමේන්තුවේ පරීක්ෂණයක් පවත්වා ඒට විසඳුම් ලබා දෙන්නට කටයුතු කරනවා නැද්ද කියන කාරණා අපිට අවශ්‍යයි. ඒ වගේ මම ඔබතුමාට කියන්න කැමතියි, සුපුරුදු පරිදි පිළිතුරක් ලැබෙන්නට පුළුවන් වගාරක්ෂණ වැඩසටහනක් තියෙනවා. ඒ වගාරක්ෂණ වැඩසටහනෙන් ලබා දෙන ප්‍රමාණය ලබා දෙන්නම් කියන කාරණාව පිළිතුරක් වෙන්නට පුළුවන්. මම දැක්ක ඔබතුමා කියලා තියෙනවා වගාරක්ෂණ වැඩසටහනින් පමණක් නොවේ, ඊට වඩාත් ඔබට ගිය වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුයි කියලා මම ඔබතුමාට ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම මුදල් ප්‍රශ්නයක් පිළිබඳ ගැටලුවක් තිබෙනවා නම් මම ඔබතුමාට මතක් කරන්න කැමතියි, 2020 ඔක්තෝබර් 14 සිට 2021 පෙබරවාරි 20 දක්වා සීනි ආනයනය සඳහා වූ විශේෂ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට 125 දක්වා අඩු කරා. මේ කාලය තුල සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 400,000 ආනයනය කරා. ඒ තුලින් රටට සිදුවුණු පාඩුව රුපියල් බිලියන 15.9ක්. මම ඔබතුමාට කියන්නේ කැමති මුදල් නැතේ කියන උත්තරේ කියන්නේ නැපා. ඒ සීනිබදු වංචාවට සම්බන්ධ වුණු අය නීතිය හමුට ගෙනවිල්ලා රටට අහිමි වුණු බිලියන 15.9 උපයෝගී කරගන්න පුළුවන් මේ වගාහණීට ලක්ුණු ගොවීන්ට වන්දි ලබා දෙන්න. ඒ වගේ මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. ඔබතුමා කිය මේක ඔබතුමාට අදාළ නැහැයි කියලා. ගොවි ජනතාව ජීවත් වෙන බල ප්‍රදේශයක් නියෝජනය කරන ඇමතිවරයෙක් හැටියට ඔබතුමාට සතුටු වෙන්න පුළුවන් ද වීමිල ගැන? ගොවීන්ට ලබා දෙන සහතික මිල ගැන සතුටු වෙන්න පුළුවන්? ගොවීන්ගෙන් ලොකු අඳෝනාවක් තිබෙනවා තමන්ගේ නිෂ්පාදනවලට ස්ථාවර සෑහීමකට පත්විය හැකි සහතික මිලක් අවශ්‍යයි කියලා. මං හිතන්නේ අද අමු වීවලට මේ ක්‍රියාත්මකගෙන මුදල රුපියල් 80ක් 85ක් වගේ මුදලක් යන්නේ. ඒකෙන් ගොවියගේ ඒ වියදමවත් පිරිමහ ගන්නට බෑ. ඒක ඔබතුමත් හොඳින් දන්නවා. ගම්ලත් ඇමතිතුමත් හොඳින් දන්නවා. පිටිපස්සෙන් වාඩි වෙලා ඉන්නවා. නියෝජ්‍ය කතානායකතුමත් ඒක හොඳට දන්නවා. ඒ වගේම කරුණා කරලා මේ වගාහානි ප්‍රශ්නය ගැන උත්තරක් දෙන්න. මම දැක්ක අපේ අමරවීර මැතිතුමාගේ ගොවි බිමත් සම්පූර්ණයෙන්ම විනාශ වෙලායි කියලා. ඒ නිසා මේ කරුණු කාරණාවලට ගොවියගේ පැත්තෙන් නිවැරදි සාධාරණ උත්තරයක් ලබා දෙන්නේ කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. ස්තුතියි.
කරු සනත් අර මුලින් උත්තර දෙන්න අර
ප්‍රශ්නයේදී
ප්‍රසන්න කරවන්න.
ඔව්, ප්‍රශ්න අංක 1ට සනත් නිශාන්ත ඇමතුමා පිළිතුරු දෙනවා. ඒ වගේම ප්‍රශ්න අංක 3 සහ 4 8 ගරු අමරවීර මාත්‍යතුමා උත්තර දෙනවා.
හරි, ප්‍රශ්න අංක 1.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්න පත්‍රයේ මම හිතන්නේ අමාත්‍යාංශ ගණනාවකට විසිරලා පැතිරලා යනවා. එයින් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ පිළිතුර හැටියට අපි පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා. 1.1 සිට 1.4 දක්වා. එයින් 1.1 පිළිතුර හැටියට 2023 අගෝස්තු 15 දින ප්‍රකාශයට පත් කරන ලද ජාතික ආපදා සහන මධ්‍යස්ථානයේ වාර්තාවට අනුව දිස්ත්‍රික්ක 13ක් පානීය ජල හිඟයට මුහුණ දී ඇති සිටින අතර දිස්ත්‍රික් ජල ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පළාත් පාලන ආයතන සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැනි විවිධ ආයතන විවිධ සැලසුම් ක්‍රම භාවිතා කරමින් ජලය සැපයුමේ නිරත වී එම දිස්ත්‍රික්ක නම් දිස්ත්‍රික්කයේ අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 7යි, බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 2යි, මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 6යි, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 2යි, යාපනේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 5යි, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 5යි, මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 1යි මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 1යි මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 1යි පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 1යි රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 2යි ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 3යි වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 1යි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 37ක් සහ දිස්ත්‍රික් 13ක් ඇත. ප්‍රශ්නාංක 1 2 2 පිළිතුර පීඩාවටපත් ජනතාව පානීය ජලය ලබා දීම සඳහා රජයේ විවිධ විකල්ප ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති අතර මේ වන විට ගෙන ඇති පියවර 5 පරිදි වේ. ප්‍රධාන මූලාශ්‍ර හැර විකල්ප නලලින් ඉදිකිරීම සහ බවුසර් මගින් ජලය බෙදා හැරීමේ ප්‍රදේශ එක්කර පීඩාවට පත් ජනතාවට ජලය බෙදා හැරීම තුමුලුව එහෙම නැත්නම් ඉන්ටේක් වෙනස් කර කිරීම මගින් වැඩි ජල පරිමාවක් ලබා ගැනීමට කටයුතු කිරීම අමතර ජල පරිමාවක් ලබා ගැනීම සඳහා හැකි සෑම විකල්ප මූලාශ්‍ර සොයා ගැනීම උදාහරණ විදිහට කුරුණෑගල මූලාශ්‍රයේ බෙදා හැරීමේ ප්‍රදේශ කලාපකරණය කර ජලය ලබා දීම එක් එක් ප්‍රදේශ සඳහා වෙන් කරන ලද කාල පරාසයන් තුල ජලය බෙදා හැරීම උදාහරණ වශයෙන් ගත්තම මහනුවර මේ අතර ජාතික ජල සම්පාදන හා ජලාපහන මණ්ඩලයේ සතු ජල සම්පාදන යෝජනා ක්‍රම 333 න් ජල සම්පාදන යෝජනා ක්‍රම 44ක් ප්‍රමාණිකුලව ජලය සැපයීම සහතික කිරීමේ අවධානමට මුහුණ දී ඇත. ප්‍රශ්නාංක 1 3 ඔව් ප්‍රශ්නාංක 1 4 කෙටි කාලීන මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් රට තුල පවතින පානීය ජල හිඟය මගහරවා ගැනීමට රජය සැලසුම් කර ඇත. රටට නව ජල සම්පත් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම ජල සැපයුම් අංශයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සහ ජල සම්පාදන හා ජල සම්පාදන ආයෝජන සම්බන්ධයෙන් නව මාර්ගෝපදේශක හඳුන්වා දීම දැනට ක්‍රියාත්මක ජල සම්පාදන යෝජනා ක්‍රම කඩිනම් කිරීම සහ සම්පූර්ණ කිරීම ප්‍රජාපාදක සංවිධාන එහෙම නැත්නම් CBO මගින් ක්‍රියාත්මක ජල සම්පාදන ක්‍රම යෝජනා ක්‍රම ආරම්භ කිරීම මුහුදු ජලයේ මිශ්‍රවීම වැළැක්වීම සහ ලවණතා බාධක ඉදිකිරීම නව ජල මූලාශ්‍ර හඳුනා ගැනීම ආපදා කාලවලදී භාවිතා සඳහා නලලින් සහ ලිං ඉදිකිරීම බොමත් ඉස්සදී ගබ්‍රේජි කතා
නැති කරවමත්තුමා කරු මහින්දමරවීර කරවමත්තුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි විපක්ෂ නායකතුමා විසින් අසන ලද ප්‍රශ්නයට මං පිළිතුරු දෙන අංක 3ට ජලහිඟය නිසා 2023 8/21 වන දින වන විට අක්කර 47107ක් විනාශ වී ඇති බවත් මේ රොෂාන් නැමතුමනි ටිකට උත්තර දෙන්න. ඔව්. ඔව් මම එතුමා කිව්ව නිසා මේ කමනේ එහෙම නැත්නම් අපිට පිළිවෙටම ඕන නම් අපිට ප්‍රශාන්තමතුමා හරි කමනේ ජලයේ හිඟය නිසා 23 8 21 වන දින වන විට අක්කර 47107ක් හානි වී ඇති බවත් ඒ යටතේ ගොවීන් 41600ක් අගතියටපත් වී ඇති බවත් වාර්තා වේ. වගා හානි පූර්ණය සඳහා මේ වන විට හානි පරීක්ෂා කිරීම දිස්ත්‍රික් මට්ටමින් සිදු කරමින් පවතින අතර හානියටපත් වගාවන් සඳහා වන්දි මුදල් නිදහස් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරමින් පවතී. ප්‍රශ්නාංක 4 මම කියන්න මේක උත්තර දීලා ඊළඟට අවශ්‍ය දෙයක් තියෙනවා. 4ට පිළිතුර සිදුවේ ඇති වගා හානිය මේ වන විට ඇස්තමේන්තු කරමින් පවතී. ඇස්තමේන්තුගත මුදල අනුව අදාළ ගොවීන්ගේ වගා හානි සඳහා පවත්නා අමාත්‍යාංශ චක්‍රලේඛන යටතේ එනම් 2017-07 සඳහන් පරිදි අක්කරයකට උපරිමය රුපියල් 40,000කට යටත්ව වන්දි මුදල් නිදහස් කිරීමට තමයි දැන්ට තීන්දුව කළ තියෙන්නේ. දැන්ට තියෙන චක්‍රලේඛන අනුව මේ තත්ත්වය තමයි තියෙන්නේ. ඒ වගේම අටවෙනි ප්‍රශ්නෙට පිළිතුර රොෂාන් නැමැතිතුමත් ඉදිරිපත් කරයි. අපි මේ සම්බන්ධව දැනටත් කියන්න තියෙන්නේ ගෝජන් රක්ෂණ මණ්ඩලයේ විසින් වගා හානි ඇස්තමේන්තු කරමින් පවති ඇස්තමේන්තු කර අවසන් වූ පසු අක්කරයට රුපියල් 40,000 වන්දි මුදල ගැන තමයි සඳහන් වෙන්නේ. වගේම ඔබතුමා වාර්තාවක් ඉදිරිපත් කළ තියෙන එක ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ප්‍රශ්න ගණනාවක් තියෙන එකට උත්තර රොෂාන් නැමැතිතුමා දෙනවා. ඒක මම කියන්න කැමති මේ ප්‍රමාණය අපි කිව්වට 47,000 ගාන කියලා මේක මීට වඩා විශාල ප්‍රමාණයකින් වැඩි වෙන්න තියෙනවා. හොඳ අපේ දැන්ටමත් ඉන්න නිලධාරීන් කෘෂි රක්ෂණ මණ්ඩලයේ ඒ ප්‍රධාන කාර්යාලයේ ඉඳපු නිලධාරීන් ඇතුළු නිලධාරීන් කණ්ඩායම් ගිහිලා කුඹුරෙන් කුඹුරට පරීක්ෂා කරමින් යනවා. ඒ අය මට දැන්ට දැනුම් දී තිබෙන විදිහට මේ ප්‍රමාණය තාමත් විශාල වෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ තමයි වැඩිම හානිය සිද්ධ වෙලා තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. දැන්ට ඒ ආසන්න මට්ටමට හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ ඒ කියන්නේ මහවැලි බල ප්‍රදේශයේ මේ ඇති වුණු තත්ත්වයක් එක්ක හානිය ඒ ආසන්න වෙමින් පවතිනවා. මේ ඒ වගේම රට පුරාම නියගෙන් හානියට පත් වුණු විශාල ප්‍රමාණයක් තියෙනවා. විශේෂයෙන් ප්‍රධාන වාරිමාර්ග ජලාශ වලින් ජලය ලබා ගන්න ප්‍රදේශ වගේම කුඩා ජලාශ, ඒ කියන්නේ ගොවිජන සේවායකට අයිති ජලාශ සියල්ලම ඉඳිලා ගිහිල්ලා තියෙනවා. ඒවයි විශාල ප්‍රමාණයක් කුඹුරු හානිය වගේම අනෙකුත් වගාවන්ට විශාල හානියක් සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් පළවෙනියටම අපි කරන්නේ කොච්චරද හානිය කියන එක ප්‍රායෝගිකව සොයා බලන එක. මම දැනටමත් කියන්න කැමති මේ ගොවීන් වෙත ඒ අයගේ නොදැනුවත්කම මත සමහරලාට ඉල්ලීමක් කරන්නේ නැහැ. මොකද අපේ නිලධාරීන්ට මේ හෙක්ටයාර් 105ක් විතර තියෙනවා ලංකාවේ. මේ හැම කුඹුරකම යන්න පුළුවන් ප්‍රමාණයක් නිලධාරීන් නැහැ. ඒ නිසා මම ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඒ අයගේ යම් හානියක් තියෙනවා නම් කරුණාකරලා කෘෂි පරිශ්‍රණ නිලධාරීවරයාට හෝ ළඟම තියෙන ගොවිජන සේවයකටවත් අඩුම ගානේ දැනුම් දෙන්න. එහෙම නැත්නම් මේ තොරතුරු ගන්න බැරි වෙනවා. එතකොට ඊළඟ එක තමයි සමහර අය ගොයන් කපල ඉවර වෙලා දැනුම් දෙනවා. ඒකත් කරන්න එපා.
කල් දෙන ප්‍රශ්නය මේක. ඇස්රි ජයසේකර මහතා,
ඔය ටික වාර්තා කරන්නත් ඇත්තටම කවුරුවත් මේ වෙනතුරු ඇවිල්ලා නැහැ. ඇත්ත කතාව. ඔබතුමා යම් නියෝගයක් දීලා ඇති. අමුතර කිව්වා වගේ මොකද ස්වේච්ඡාවෙන් හරි දැන් ඊට පස්සේ වෙන්නේ ඔක ගිහිල්ලා දුන්නයින් පස්සේ ගොවිජන සේවයකට ඒගොල්ලෝ කියනවා මේක එහෙම පිළිගන්න බෑ. මොකද්ද වෙලා එහෙම කියලා කියන්නත් පුළුවන්. ඒ නිසා මෙතන නිලධාරි 5 දෙනෙක් ඉන්නවනේ මේ ග්‍රාම සේවක කොට්ටාසේක. ඒ අය හරහා මොකද වැඩ පිළිල සකස් කරන්න ඇත්ත වශයෙන් බගහානිය සිද්ධ වුණ ප්‍රමාණය එක. දෙවෙනි ඒ කියන්නේ මේ ක්‍රමවේදය තාම හරියට සිද්ධ වෙලා නැහැ පළවෙනි. දෙවෙනි කාරණේ තමයි මේකට කොච්චරක් ගෙවනවද කියන එක. ඇත්තටම දැන් අපේ ඒ කාර්යෙම තමයි තියෙන්නේ. මොකද අපි දැන් තමත් මගෙත් කුමරක් දුනාමාරක් ඉවරයි. අක්‍රේට 101,000ක් විතර අපිට ගියා. එහෙනම් දැන් ඔබතුමාලා දෙන්න හදන්නේ 40,000 කියලා මට ආරංචි තියෙන්නේ. මම කියන්නේ මේක වැඩි කරලා දෙන්න. මොකද විශාල ආපව මිනිස්සු මේ කුමරු කරන්නේ නැහැ. අතාරිනවා මේක. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මම පළවෙනියටම කියපු දේ අහන් හිටියනම් ඔබතුමාට පැහැදිලි වෙනවා. ඒ කිව්වේ වහාම වාර්තා කරන්න කියලා ළඟම ඉන්න කෘෂි පරිශ්‍රණ නිලධාරියට හෝ ගොවිජන සේවකයාට එක්කෙනාට තමන්ට හානියක් වුණා කියලා. මොකද ඒකට තාම කාලය තිබුණා තියෙනවා. දැන් මේක නොදැනුවත්කම නිසා තමයි සමහර අය දැනුම් දෙන්නේ නැතුව ගොයම කපාගෙන ඉවර වෙලා කියනවා හානි වුණා කියලා. හැබැයි ඒකත් බලන්න අද තාක්ෂණයේ තියෙනවා. Google එකට ගියාම ඒ කුඹුරේ තත්ත්වය බලා ගන්න පුළුවන් කමකුත් තියෙනවා. ඉතින් මේක හරහා වංචාවක් සිදු නොවෙන්නත් ඕන. මොද රටේ මුදල්නේ මේ වැය වෙන්නේ. නිසි කෙනාට ඒ වගේම සාධාරණ වන්දියකුත් යන්න අවශ්‍යයි. ඒ නිසා තමයි අපි කියන්නේ තියෙන නිලධාරීන් ප්‍රමාණයෙන් අපි උපරිම වශයෙන් මේ කටයුත්තට මැදිහත් වීමක් කරන. ඒ වගේම මේ වන්දි මුදල සම්බන්ධව මගේ මතයත් මේක රුපියල් 40,000 කියන එකත් මමම කෘෂිකර්ම අමාත්‍යවරයා විදියට කටයුතු කරා 2018 කාලේ යම් ප්‍රමාණයක් 17 අග ඉඳලා. ඒ වෙලාවේ අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා තමයි ජනාධිපති ධූරයේ හිටියේ. එතුමාගේ උපදේශක් අනුව තමයි ඒ වෙලාවේ මේ දීපු කැබිනට් අනුමැතියකට තමයි රුපියල් 40,000ක වන්දි ක්‍රමයක් අපි සකස් කරේ. ඒකට 7-5ක්වත් ගොවියගෙන් අය කරන්නේ නැහැ. කෘෂි රක්ෂණ මණ්ඩලයේ රක්ෂණය කරා කිව්වට ගොවියගේ අය කිරීමකින් තොරව භෝග වර්ග 6ක් වෙනුවෙන් වී ඇතුළු හානි වුණොත් රුපියල් 40,000ක් වන්දි දෙන ක්‍රමවේදයක් හැදුවා. එහෙම නැතුව මේ මිනිස්සු රක්ෂණයට ගොවින් සම්බන්ධ කරගත්තා නෙමෙයි. ඒතර අපිට කළ යුතු දේ දැන් එක කීපයක් තියෙන එකක් තමයි ඊළඟ කන්නේ හරි වෙනකොට අපි ගොවින්ටත් යෝජනා කරනවා මේ දෙන මුදලටත් අමතරව තව මුදලක් ගන්න පුළුවන් ඒ අයටත් රක්ෂණ ක්‍රමයකටත් ඇතුල් වෙන්න කියලා. කෘෂි රක්ෂණේ ආරම්භ පුළුවන් පොඩි ගාණක් ගෙවලා.
දැන්ටමත් මේ ණය ගන්න අය එහෙම රක්ෂණයකට ඇතුල් වෙලා තිනේ. ඒ අයට වැඩි වන්දියක් ලැබෙනවා. මේ 40,000ට වැඩිය දැන්ටමත් කොහොමත් මට හරියටම ගාන මේ කියන්න පුළුවන් කමක් නැහැ. ලක්ෂයකට රුපියල් ලක්ෂයක රුපියල් ලක්ෂයක මුදලක් ඒ අයට ලැබෙනවා. ඒ රක්ෂණ ක්‍රමයට ඇතුල් වෙච්ච අයට අක්කරේකට. ඒකට මේ තියෙන ක්‍රමයේ තමයි 40,000 මම පිළිගන්නවා මේ 40,000 ප්‍රමාණවත් නැතේ කියන එක. මොකද එදා තිබුණු වියදමත් අද තියෙමුණු වියදමත් අතර විශාල වෙනසක් තියෙනවා. ඒක අපි පිළිගන්නවා. ඒ වගේම මේක අනිවාර්යයෙන්ම මේ වෙච්ච විනාශයෙන් ඊළඟ කන්නේ කුඹුරු වලට ගොවි ජනතාව යොමු කරවන්න නම් අපි වන්දියක් දෙන්න ඕන. එහෙම නැත්නම් ඒ අයට ඊළඟට වගා කරගන්න මුදලක් මූලික මුදලක් සොයා ගන්න බැරි වෙනවා. එහෙම වුණොත් අපිට මහ කන්නේ අසාර්ථක වෙන්න පුළුවන්. ඒ නිසා මම පැහැදිලිව කියනවා අපි මේකට යෝජනාවක් ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. හැබැයි රටේ තියෙන මූල්‍ය තත්ත්වය සැලකිල්ලට අරගෙන තමයි අපිට මේ කටයුතු කරන්න වෙන්නේ. දීමනාව කොච්චර වුණත් වැඩි වුණත් මගේ මම කියන්නේ වැඩියෙන් දෙන්න ඕන. හැබැයි අපිට මූල්‍ය තත්ත්වය පිළිබඳව මුදල් අමාත්‍යාංශය ලබා දෙන වාර්තාව අනුව ඒ දෙන ප්‍රමාණය අපි ගොවි ජනතාව වෙත ලබා දෙනවා. විපක්ෂ නායකතුමා කිව්ව සීනි මුදල් අය කරගෙන දෙන්න යනවා නම් මම ඉතින් තව අවුරුදු ගානකටවත් ඒක දෙන්න පුළුවන් කමක් නැහැ. ගොවින්ට එතකම් බලාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. ඔය මොකක් සීනි වලින් ගන්නවයි කිව්ව එක ඒවා අරගෙන දෙනවයි කියලා කිව්වොත් ගොවි ජනතාව රැවැට්ටීමක් වෙනවා. එහෙම දෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම ඒ වයින් හරි කොහෙන් හරි හොයලා දෙනවා නම් ඒකත් අපි සූදානම් ගොවින්ට දෙන්න. මම මේක නැවතත් කියන්නේ මේ ගොවින්ට වන්දි දීලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න අමාරුයි. ගොවින්ට වෙච්ච හානිය බරපතලයි. මොකද ගොවින් බලාගෙන මහන්සි වෙලා පෝර වර්ග තුනක් අපි දීලා සියලු පහසුකම් සහිත ඉතාම සාර්ථක අස්වැන්නක් ලබා ගන්න තිබුණු අවස්ථාවක තමයි අවසාන මොහොතේ මේ කුඹුරු ආයවල් විනාශ වෙලා තියෙන්නේ. හැමතැනදීම අපිට දකින්න ලැබෙන්නේ ඒ සමාලාට කරල ඇවිල්ලා තමයි මේ විනාශ වෙලා යන්නේ. ඒ නිසා මිනිස්සු ලොකු ගොවි ජනතාව ඉතාමත් පීඩාවට පත් වෙලා තියෙන්නේ. ඒ අය ඉතාමත් දුකසේ ඉන්නේ. ඒ නිසා අවමාෂයෙන් ඊළඟ කන්නේ ආරම්භ කරන්න මෙයට යම් සාධාරණ වන්දි මුදලක් ලබා දිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මේ සියලු තොරතුරු ලැබුණාට පස්සේ සමීක්ෂණ අවසන් වුණාට පස්සේ අපි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා මේ මුදල වැඩි කර ගැනීමට. ඒක අනිවාර්යයෙන්ම අපි විශ්වාස කරනවා. අපිට කැබිනට් මණ්ඩලයේ සමාජිකයන් මේ පිළිබඳව දැනුවත් වෙලා තියෙනවා. කැබිනට් අනුමැතිය ලැබෙයි තින් මුදල් අමාත්‍යාංශයේ දෙන උත්තරයත් එක්ක තමයි අපිට ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට වීමිල සම්බන්ධව ඔබතුමා කිව්වා ගොවීන්ගේ රොෂාන් නැමැතුමත් ඒකට උත්තර දෙයි. අපි පිළිගන්නවා ගොවියට සාධාරණ වීමිලක් එන්න ඕන කියන එක පිළිබඳව තර්කයක් නැහැ. හැබැයි වීමිල සහ හාල් මිල දෙකත් අපි ගලපන්නවා. දැන් අද තියෙන තත්ත්වේ නම් දැන් වීමිල වේගෙන් යනවා. මම ඒ ගැන සතුටු වෙනවා කෘෂිකර්ම මාත්‍යවරයා විදියට. දැන් රුපියල් 70ට 80ට තිබුණ එක මම අද හෙව්වා රුපියල් දැන් අපි රුපියල් 95ට වීයලේ මණ්ඩලය ගන්න ගබඩා ටික ඇරලා තියෙනවා. වී අපිට එන්නේ නැහැ. වී අපිට එන්නේ නැහැ. ඒකට කමක් නැහැ. හැබැයි දැන් 100ට සහ ඊට උඩින් වී මිලදී ගන්නවා ප්‍රධාන පෙළේ වී මෝල් කට්ටිය නෑ අමු නෙමෙයි වී කියන්නේ වී වේලිච්ච වී නෑ නෑ මං කියන්නේ වී කියන්නේ වී දෙනවා කියන්නේ මේ වේලිච්ච වීනේ. ඉතින් අපිට ගොයම් පිටින් ගන්න ඊටත් අඩුයි. දැන් කුඹුරු පිටින් දෙන්න පුළුවන් ඊටත් අඩුයි. එහෙම නේ අපි කියන්නේ වී කියන්නේ ප්‍රමිතියෙන් යුක්ත වී බොල් නැති වේලිච්ච වී දැන් රුපියල් 100ට වගේ විකිනවා. මං හිතන්නේ මට පේන විදියට මේක තවත් ඉස්සරහට යයි. අද ගොවි මහතුරු වී විකුණන්නේ නැහැ. ඒ අය දන්නව මේ නියගේ නිසා මේ අයට වාසියක් වෙයි කියලා. ගොවි මහතුරුත් අද ළඟ තියාගෙන ඉන්නවා වී ටික පොඩ්ඩක් දීලා වියදම බේර ගන්න මේ කටුත්ත කර. මම තවත් පැත්තකින් කියන්න කැමති. හැබැයි අපිට හාල් රටින් එන්න අවශ්‍යත් නැහැ. දැන් මේ වී මිල යන විදියට හාල් මිලත් දැන් වැඩි වෙගෙන යනවා ටික ටික. රුපියල් 10 15 දැන් වැඩි. පහුගිය දවස්වලට වැඩි හාල් මිල වැඩි. හැබැයි අපි ගියව මහ කන්නේ ගත්ත අස්සැන්නත් මේ යල කන්නේ අපි පෝර වර්ග තුනම දීපු නිසා අනිත් ගොවින්ට මේ හානි නොවුණු ගොවින්ට සාර්ථක අස්වැන්නක් ලැබිලා තියෙනවා. මං ඒ ගොවීන් මුණ ගැහුණේ ඒ අය කිව්වා අවුරුදු ගණනාවකට පස්සේ වැඩි මාස්වැන්න ලැබිච්ච ගොවි මහතුරු ඉන්නවා. සමහර ප්‍රදේශවල අසාර්ථක උනාද දන්නේ මට කතා කරපු අය එහෙමයි කිව්වේ. එතකොට ඒ නිසා අපිට ඊළඟ මාස් කන්නේ අස්වැන්න එනකන් අපිට ඇති වෙන්න හාල් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි තියෙන ගැටලුව තමයි මිල සම්බන්ධව තියෙන ප්‍රශ්නේ. දැන් එතකොට ගොවින් වී දෙන්නේ නැති වෙනකොට අඩුවට මෝල් කට්ටිය ටික ටික දැන් දවසින් දවසේ රුපියල් 2 වැඩි කරලා ගන්නකොට ඒගොල්ලෝ අඩුවට ගත්තු වී වලටත් වැඩි මිලට තමයි හාල් නිකුත් කරන්නේ.
කරුණාමත්තුමා කෙටි කරා නම් දැන් තව 12 මාට මූලික කටයුතු අවසන් කරන්නත්
තියෙනවා. ඔව් දැන්ටමත් හාල් මිලේ වැඩි වීමක් තියෙන නිසා හැබැයි අපේ රජයේ සතුව සහල් සංචිතයක් නැහැ. වී යලේ මණ්ඩලයේ තියෙන්නේ වී ඉතාමත් සුළු ප්‍රමාණයක් අරගෙන තියෙන්නේ. ඒ නිසා ඒ ගැටලුවට අපිට මුහුණ දෙන්න තියෙනවා. එහෙම නැත්නම් මිල සම්බන්ධව මම විශ්වාස කරනවා ඉදිරියේදී හොඳ තත්ත්වයක් නිර්මාණය වෙයි කියලා.
ඔබ විශ්සදේ. ඔබතුමා කිස්නේස මහත්මයා මොකද්ද?
ගරු කුෂිකර්ම මහත්මයාගේ මේ ප්‍රශ්නේ අහන්නේ ගරු මහත්මයා දැන් ඔබතුමා කිව්වා මේ වේලපු වීවලට මිලක් තියෙනවා කියලා ඒක ඇත්ත. හැබැයි ගොවියට මේ වී ටික වේලන්න ගරුමතුමා පාරවල් වල තමයි වේලන්නේ. දැන් මේ වෙනකොට පමණක් තැන්වල ගරුමතුමා වී වේලන්න දෙන්නේ නැහැ. මගීන්ට මේක අසාධාරණයක් වෙනවා කියලා පොලිසියෙන් මෙයට ඉහිලා නඩු දාන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක දෙපැත්තක් තියෙනවා ගරුමතුමා. දැන් පමණක් මාර්ග තියෙනවා. දැන් හම්බන්තොට ගත්තොත් පොළොන්නරුව ගත්තොත් පමණක් මාර්ග තියෙනවා. එහෙම වාහනක් එහෙම යන්නේ නැති අවස්ථාවක් තියෙනවා. මේ මේ මේවා හරි හඳුනාගෙන ගොවියට වී ටික වේල ගන්න. වී ටික වේලුවොත් තමයි 114 ප්‍රමිතිය තියෙන වී තමයි. ඒ කියන්නේ කබලේ දැම්මා වගේ පිච්චුව වී වලට තමයි හොඳ මිලක් තියෙන්නේ. නැත්නම් අපේ විපක්ෂ නායකතුමා කිව්වාකට අමු වී වලට මිලක් නැහැ. ඉතින් ඒ නිසා වී ගොවියට වී වේල ගන්න ස්ථානයක් නැහැනේ කුෂිකර්ම මහත්තුමා. ඒ නිසා මේ ගොවියට දැන් අද පාර විතරයි ඉතුරුලා තියෙන්නේ වී ටික වේල ගන්න. මෙයට අවස්ථාවක් ලබා දීලා මේ වී ටික වේලගෙන ඒ උපරිම
මිලට
පුරා ගන්න විදියට කටයුතු කරොත් හොඳයි කියන එක මම යෝජනා
ගරු නියෝජ්‍ය කතා නායකතුමනි, පිළිතුර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ඒ දිස්ත්‍රික් වලට අදාළ මහාසා මධ්‍යම වාරිමාර්ග යෝජනා ක්‍රම පහත වගුවේ ඉදිරිපත් කරනවා. අම්පාර දිස්ත්‍රික්කේ හොඳයි
සභාගත කරන්න
තොරතුරු සියල්ලම සභාගත කරනවා. එවගේම අංක පහ සභාගත කරන්නද විපක්ෂ නායකතුමා? හොඳයි. ජල කළමනාකරණ ආයතන පහත වෙනවා. අපි මහවැලි අධිකාරියත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවත් කියන ආයතන තුන ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය වන වගාබිම් ප්‍රමාණය හෙක්ටයාර 1,08,000ක් පමණ. එවගේම වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ හෙක්ටයාර් 3,23,886ක්. එවගේම වාරිමාර්ග ගොවි ජන සේවා මහවැලි ප්‍රමුඛතාවය වෙන්නේ කෘෂිකර්මාන්තය සඳහා ජලය ලබා දීම. ඊපස්සේ අංක 6 මෙරට පවතින ජලාශවලින් අවශ්‍යතා සඳහා ජලය පරිභෝජනය ප්‍රමුඛතාවය කවරේද කියන එක. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය කළමනාකරණය ලැබුණු ජලාශ හා වැව්වල පානීය ජලය වාරි ජලය ඊට පස්සේ තමා විදුලිය නිෂ්පාදනයේ විදියට ප්‍රමුඛතාගතකරණය කළා තියෙන්නේ. එවැගේම ප්‍රශ්නාංක 7 ගින්නිල් වලා හැරවුම් ව්‍යාපෘතියේ මූලික සක්‍රියතා අධ්‍යයනය සිදු කළා තියෙනවා. මේ සඳහා රුපියල් මිලියන 4000ක් මේ වෙනකොට වියදම් කළා තියෙනවා. එවැගේම සිංහරාජ රක්ෂිතේ විහිදෙන මේ හැදෙන ජලාශයේ කොටසක් විහිදෙන නිසා අනුමැතිය තවම ගන්න අනුමැතිය ලැබිලා නැහැ. ඒ වගේම ව්‍යාපෘතිය ආරම්භ කරන්න මුදල් වෙන් කළා හෝ තවම කිසිදු වැඩපිළිවෙලකුත් මේ වෙනකොට නැහැ. ඒ වගේම ණය මුදල් රජේ පැහැදිලිවම ණයක් අර විදේශ ණය
පිළිතුරු දෙන්න මෙතුමා කියන ටික.
ඒ වගේම
මේකේ වාර්තාවේ තියෙන සත්‍යතා අධ්‍යයනය සඳහා රුපියල් මිලියන 4000ක් වියදම් කරයි කියන එක. සත්‍යතා අධ්‍යයනය අවසන් කළා තියෙනවා. ඒ වගේම ප්‍රශ්නයේ අංක 8 සඳහා පිළිතුර පැහැදිලි කරනවා මේ විදිහට. උඩවලව කලාපයේ සාමාන්‍ය වී අස්වැන්න හෙක්ටාරයකට මෙට්‍රික් ටොන් 6.7ක් වන අතර දල වශයෙන් හෙක්ටයා 7000ක් පමණ ගොවිබිම් ප්‍රමාණයක් විනාශ වී තියෙනවා. ඒ අනුව සාමාන්‍ය මිල කිලෝග්‍රෑම් එකට රුපියල් 90ක් ලෙස ගන්නේ කල විට ආසන්න වශයෙන් රුපියල් බිලියන 4.22ක අස්වැන්න හානියක් සිදුව තියෙනවා. දල වශයෙන් ගොවීන් 10000ක් පමණ අගතියට පත්ව තියෙනවා. මේ වන විට ශ්‍රී ලංකා මහවැලි අධිකාරී නිලධාරීන් සහ කෘෂි රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් වගාහානි අස්තමේන්තු කිරීමේ කටයුතු සහ අගතියටපත් වූ ගොවීන් පිළිබඳ තොරතුරු එක්තරා කිරීමේ කටයුතු සහ ශ්‍රේෂ්ඨ පරීක්ෂණ කිරීමේ කටයුතු සිදු කරමින් පවතිනු. එම නිසා මෙම ලබා දෙන දත්තයන් දල වශයෙන් ලබා දෙන අතර ශ්‍රේෂ්ඨ තොරතුරු ලබා දීම අවසන් කිරීමෙන් පසුව නිවැරදි දත්තයන් ලබා දීමේ හැකියාව ඇත. තවද චක්‍රලේඛයට අනුකූලව වගාහානි පූර්ණය කිරීම සඳහා වන්දි මුදල් ලබා දීමට කෘෂි රක්ෂණ මණ්ඩලය විසින් කටයුතු කරනු ලබනවා. ඇස්තමේන්තු කළ අවසන් වූ පසු අක්කරේකට රුපියල් 40000ක් පමණයි කෘෂි රක්ෂණ මණ්ඩලයෙන් ලැබෙන්නේ. මේක කොහෙත්ම සෑයීමකටපත් වෙන්නේ නැහැ. කරු කතානායකතුමනි, විපක්ෂ නායකතුමනි, මොකද අපි දන්නවා හෙක්ටයාරයක් සඳහා කෘෂිකර්ම ඇමතුමත් එකඟ වෙනව ඇති. හෙක්ටයාරයක් සඳහා අක්කර දෙකහමාරකට සියලුම වියදම් ගත්තහම අවම වශයෙන් 350,000ක් 375,000ක වියදමක් යනවා. එතකොට අපි වී කිලෝ 5,000ක් පැහුනොත් රුපියල් 100ට ගණනය කළත් ලක්ෂ 5ක ආදායමක් ගොවියට ලැබෙනවා. 375,000ක වියදමක් යනවා, ලක්ෂ 5ක ආදායමක් ලැබෙනවා. එතන මේ සුළු මේක අපි රටේ තියෙන ප්‍රශ්නයක්. මේක ඇත්තටම ගත්තොත් මේක විසඳිය යුතු ප්‍රශ්නයක්. මාස 6ක් වෙනත් රස්සාවක් නොකර ඉන්න ගොවි මහත්තයෙකුට මාස 6ක් ජීවත් වෙන්න ලැබෙන්නේ 125,000ක් වගේ මුදලක්. ඉතින් මෙතනදී අනිවාර්යෙන්ම මහවැලි වාරි මාර්ග කෘෂිකර්ම අමාත්‍යංශයත් වාරි මාර්ග අමාත්‍යංශයත් එකතු වෙලා ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් මේ වගාහණේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සම්බන්ධව කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කළා මීට පෙරත්. ඒ සාකච්ඡාවේදී කැබිනට් මණ්ඩලයත් ඒ වගේම ජනාධිපතිතුමා ප්‍රමුඛව උපදෙස් ලබා දුන්නේ අනිවාර්යෙන්ම විධිමත් වැඩපිළිවෙලක් හදලා වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්නයි කියන එක. ඒ අනුව අපි කටයුතු කරනවා. ඒ වගේම ඔබතුමා පානීය ජලය සම්බන්ධයෙන් අහලා තිබ්බා. පානීය ජලයේදී මහවැලි ජලාශවලින් ලබා දෙන ජලය ලබා දීමේ ඒ ඉන්ටේක්ස් වලින් අපිට ගැටලුවක් නැහැ. මහවැලි කලාපවල වතුර දීමේ හැකියාව තියෙනවා. වාරි මාර්ග ජලාශ 73කින් පානීය ජලය ලබා දෙනවා. එතනින් පොළොන්න අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිසාවැව සහ කුරුවිල කියන වැව් දෙක තුරුවිල සහ තිසාවැවේ ජලය ලබා දීමේ අර්බුදයක අපි ඉන්නවා. ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය කැකිරිය බොඩ සහ කට්ටකඩුව ජලාශ දෙකෙන් පානීය ලබා දීමේ ජලය ලබා දීමේ අර්බුදයකට මුහුණ දෙනවා. මේ සම්බන්ධව ජල සම්පාදන අමාත්‍යංශයේ විකල්ප වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවායි කියන විශ්වාසය අපිට තියෙනවා. මේට අමතරව ඔබතුමා අහලා තිබ්බා මේ නිලධාරීන් මේ සම්බන්ධව වගකීම් කොහොමද ගන්න කියන එක. මේ ජල කළමනාකරණය සම්බන්ධව විපක්ෂ නායකතුමනි කන්න රැස්වීම් පවත්වලා සෑම ගොවි සංවිධාන ව්‍යාපාර මට්ටමින් සාකච්ඡා කළ එකඟතා මත තමයි ජල ඒ කියන්නේ ජාතික ජලක නමනාකරණ කමිටුවට යෝජනා එන්නේ. එතකොට මහාවාරි ගොවි සංවිධාන නියෝජනය කරමින් එවාගේම ගොවි ජන සේවා මහවැලි නියෝජිතයින්ගෙන් ඒකාබද්ධව තමයි මේ සියලු යෝජනා ගෙනල්ලා ජාතික ජලමනා කලකමනා කරන කමිටුව වසරකට දෙපාරක් මාස් කන්නේ සහ යල් කන්නේ එකතු වෙලා ජලය ලබා දීමේ තීන්දුව ප්‍රසිද්ධ කළා පුවත්පත් දැන්වීම සිදු කරනු ලබන්. ඉතින් මෙතනදී දැන් උඩවලව ගත්තොත් අපි ජලය කුඹුරු වලට දෙන්න එකඟතාවය පළ කරද්දී උඩවලව ජලාශයේ තිබ්බේ අක්කර අඩි 90000ක් වමන ප්‍රමාණයක්. සමල්ල වැවේ තමයි තිබ්බේ 230000ක් වැනි ප්‍රමාණයක්. ඒතර අපිට 330000ක් අවශ්‍ය වෙනවා කන්නේ අවසන් කරන්න. දැන්දී අපි එක අර්බුදයකට මුණ දුන්නා. මම ගොවි ජනතාවගෙනුත් ඉල්ලනවා අපි දෙගොල්ලොම මේක එන්න ඕන ස්ථාවරයක්. නැවතත් මම මේක කියනවා මම හිතනවා මාධ්‍යත් මේක ගනි කියන එක. හැමදාම මේ අර්බුදයේදී එක පැත්තක් තියෙන්නේ අපි ජලය අරපිරිමැස්ම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. දැන් නැගෙනහිර පළාතේ සේනානායක සමුද්‍රය ගොඩහිය හාලා නියර සුද්ධ කළා ජලය ලබා දෙනකොට සූදානම් වෙලා ඉන්නවා. ඒ අර ඉන්න හැම ප්‍රදේශයක්ම ජලය දීලා සති 3කට පස්සේ තමයි කුඹුරට බහින්නේ. එතකොට දැන් අනුරාධපුරේනුත් අමතර වතුර මුර 3ක් ඉල්ලනවා. පොළොන්නරුවෙත් බොහෝ ප්‍රදේශ ඉල්ලනවා. ඒ වගේම හම්බන්තොටත් අගෝස්තු මාසේ දෙවනිදා වතුර දීලා අවසන් වෙන්න තිබ්බේ හරිනම්. හැබැයි එතනින් එහාටත් තවත් සති 3ක් ජලය ඉල්ලනවා. එනිසා මෙතනදී මේ රටේ සමස්ත ගොවි ජනතාවගෙන් ඉල්ලන්නේ මේ තත්ත්වෙත් එක්ක ගොඩහිය අහලා කුමරු සකස් කර ගැනීම ඉතා වැදගත්. ජලය ලබා දෙන දවසේ ඉඳලා කුමරු වැඩ පටන් ගන්න ක්‍රියාත්මක කරන්නයි කියන ඉල්ලීම විශේෂයෙන් කරනවා මේ ජල අර්බුදයත් එක්ක. ඒ අරෙන්න විපක්ෂ නායකතුමා මේ නිලධාරී හැම ග්‍රාම සේවා වසමක්ම නියෝජනය කළා කෘෂි පරීක්ෂණ නිලධාරිවරයෙක් ඉන්නවා. මහවැලියේ ඒක කළමනාකාරවරයෙක් ඉන්නවා. මේ අයටත් අපි වගකීම් පවරලා තියෙනවා මේ ප්‍රදේශවල ජනතාව දිරිමත් කරන්න කියලා කුඹුරට බස්ස ගන්න එක වතුර දෙනකොට. ඉතින් එතනදී මෙතෙක් කල කැබිනට් මණ්ඩලය දක්වා ඇවිල්ලා නැහැ කවදාවත් ජලය ලබා දීමේ තීන්දුවක් ගන්න. මේක පැහැදිලිවම කිව්වොත් තාක්ෂණික තීන්දුවක්. මේක ටෙක්නිකල් ඩිසිෂන් එකක්. ඉතින් කනගාටුදායක තත්වයක් ඇති වුණා මේ වතාවේ පමණක් ওই සමල්ලවැව සිදුවීමේදී ඒ මහවැලි අධිකාරියත් ඒ වගේම විදුලි බල මණ්ඩලයත් මේ ප්‍රශ්නේ විසඳගත්තේ නැති එකෙන් තමයි ඇත්තටම ලොකු අලාභයක් අපිට ගෙවන්න වෙන්නේ සහ ගොවිය අගතියටපත් වෙලා තියෙන්නේ. අවසානයේ අමාත්‍ය මණ්ඩලයේ මැදිහත් වෙලා ප්‍රමාද වෙලා හෝ තීන්දුව ගත්ත නිසා මේ ප්‍රමාණයෙන් ඉඩම් ටික බේරගන්න හැකියාව ලැබුණා. මං අදක් කියනවා අපි වෙච්ච වැරද්ද අපි බාර ගන්න ඕන. මේක රජයේ වගකීම බාර ගන්න ඕන. මේ රජයේ වගකීම බාර අරගෙන අනිවාර්යෙන්ම අගතියටපත් ගොවි ජනතාවට සහනය ලබා දිය යුතුමයි, වන්දිය ලබා දිය යුතුමයි. ඒ ස්ථාවරයේ ඉන්නවා.
හරි, බොහොම ස්තුතියි. සභාව එකඟ විපක්ෂ නායකතුමා කෙටියෙන් කරන් දෙලා
මම විවාදයක් කරන්න හදනව නෙමෙයි. ඔබතුමාට පොඩක් නිවැරදි කරගන්න ඕන. මම දන්නේ මොන නිලධාරීන්ද ඔය උත්තර සපයන්නේ කියලා. අමරීරමතුමා කියයි මේ කැකිරියෝබඩ ජලාශයේ තියෙන වීර කැටිය කොට්ටාස නෙවෙයි වලස්පුල්ල කොට්ටාස. කට්ටකඩුව ජලාශයේ තියෙන්නේ තංගල්ල ප්‍රාදේශීයකම් කොට්ටාස. ඒ නිසා මම හිතන්නේ නිලධාරීන් ලීලා දෙනකොට උත්තර ටික ඒගොල්ලෝ හරියට උත්තර ටික ලීලා දෙන්නට ඕන. ඊළඟ කාරණාව දැන් ඔබතුමා කිව්වා, ඔබතුමා ගණනය කරා බිලියන 4.2ක් පාඩු සිදු වෙලා තිබෙනවායි කියලා. ගොවි පවුල් 10,000කට ආසන ප්‍රමාණයකට මේ අනදි වශයෙන් මම ඔබතුමාගෙන් අහන්න කැමති. දැන් මේ පාඩුව සිදු වුණේ අමනෝග්‍ය තීන්දු නිසා, අකාර්යක්ෂම රාජ්‍ය තීන්දු නිසා. කවුද වග කියන්නේ, කාගේද වගවීම? ඒක පිළිබඳව උත්තරයක් ඔබතුමා හෙට හරි අනිද්දා හරි මේ සභාවට ලබා දෙන්න. හොඳට සාකච්ඡා කළ නෑ එතනින් ඉවර නෑ. මං ඇහුවා දැන් මේ ගින් නිල්වලා කළුගම් ව්‍යාපෘතිය ගැන ඔබතුමා කියනවා බිලියන 4ක් මිලියන 4000ක් වියදම් වුණා. ලක්ෂ 40000. එතකොට ඔබතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා මේ පාර්ලිමේන්තුවට වාර්තාවක් ලබා දෙන්න. මේ ව්‍යාපෘතිය වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරලා රටට මුදල් අහිමිවීමකුත් සිද්ධ වෙලා තිබෙනවා. ඒ පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් මේ පාර්ලිමේන්තුවට ලබා දෙන්න. අන්ත දූෂිත අන්ත රාජ්‍ය මුදල් රටට ලැබෙන මුදල් මංකොල්ල කෑමක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබා දෙන්නේ කියලා මම ඉල්ලීමක්
කරනවා. ඔව් මිස්ටර්. කරුවා මාත්‍යමා.
විපක්ෂ නායකතුමා හොඳ ප්‍රශ්නයක් මේ වගකීමන්නේ කවුද කියන එක. ඇත්තටම දැන් මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 අපි ආණ්ඩුව පැත්තේ ඉන්නා වෙලාවකට විපක්ෂයේ ඉන්න පුළුවන්. හැබැයි අපේ තීන්දුව තියෙන්නේ ප්‍රතිපත්තිමය තීන්දුව ගන්න තමයි ආණ්ඩුවක් ඉන්නේ. පරිපාලනමය තීන්දුව ගැනීමේ සම්පූර්ණ වගකීම තියෙන්නේ මේ රටේ රාජ්‍ය නිලධාරියාට. එතකොට රට කඩාවැටීමේ ප්‍රධාන ප්‍රශ්නයක් දැන් මීට අවුරුදු ගානකට කලින් ඔබතුමාලා ආණ්ඩුවේ හිටියේ. වගකීම සහ වගවීම මේ රටේ කිසිම නිලධාරියෙකුට නැතිකමත්. ඒ වගේම හොඳට වැඩ කරන නිලධාරි ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි එතනින් එහාට ගිය අති බහුතරයක් රාජ්‍ය සේවයේ අද සිද්ධ වෙලා තියෙන්නේ වගකීමක් නැහැ, වගවීමක් නැහැ. එන මේ වගකීම සහ වගවීම නැති නිසාම තමයි පැහැදිලි ලෙසම මේ තරමට ප්‍රශ්නය උග්‍ර වෙලා තියෙන්නේ. මේ සම්බන්ධව ලේකම්තුමාට විමර්ශන කළා, අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන අපේ පැත්තෙන් යම් නිලධාරියෙක් මේ සම්බන්ධව තමන්ගේ වගකීම වගවීම කරලා නැත්නම් ඒ සම්බන්ධව විනයානුකූලව පියවර ගන්න කටයුතු කරන්න ක්‍රියා කළා තියෙනවා. හැබැයි අපි රටක් විදියට මෙතනින් එහාට නැගිටින්න නම් අනිවාර්යෙන්ම මේ රටේ රාජ්‍ය සේවය හරි ඔහුගේ රැකියාවේ මේ කාලය අනුව නෙමෙයි, ඔහුගේ සේවා කාලය අනුව නෙමෙයි, ඔහුගේ හැකියාව මත උසස් වීමේ ක්‍රමවේදය දෙන එකත්, ඒ වගේම හරියට රැකියාව නොකරන කෙනාට දඬුවම් දෙන්නත්, රැකියාව කරන කෙනාට ඇගයීම් කරන්නත් යන වැඩපිළිවෙලක් ගියේ නැත්තම් මේ රට ඉදිරියට යන්න බෑ. මෙය අනිවාර්යෙන්ම රිවෝඩ් ඇන් පනිෂ් කියන සිස්ටම් එක ගේන්නම වෙනවා. සීනියොරිටි එක විතරක් පදනම් කරගෙන උසස් වීම දීම සම්පූර්ණයෙන්ම මේ රටේ නවත්තන්න වෙනවා. එහෙම නැති වුණොත් රටක් විදියට කවුරු ආණ්ඩු කරුවත් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න. මේකට අපි එකට විසඳුමක් හොයමු. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඔව් රාසමාණික මහත්තයෝ.
අර ඇමතුමා මේ කාරණය සම්බන්ධව පහුගිය සතියේ කෝප් කමිටුවේ රැස්වීමේදී මේ නිලධාරීන් ඇවිල්ලා හිටියා. ඒතර කෝප් කමිටුවේදී ඒ සමනල වැව සම්බන්ධයේ ගැටලුවේදී මහවැලි නිලධාරියා ඉතා පැහැදිලිව කිව්වා, එතුමා ග්‍රාෆ් එකක් ඇඳලා මේ වතුර මට්ටම අඩු වෙගෙන යන එක හැම ප්‍රෝග්‍රස් මීටින් එකෙම කිව්වා. එතන විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙකුත් ඇවිල්ලා හිටියා. ඒක නිසා මේක ඉතාමත්ම ඔබතුමාලා කියන්න බෑ නිලධාරීන් එතුමන්ලගේ වගකීම කරලා නැහැ, එතුමන්ලා නිලධාරීන් වගකීම පැහැරලා තියෙනවා, අපි ඩිසිප්ලින් රියක්ෂන් ගන්නවා කියලා. මොකද නිලධාරීන් මේක දිගින් දිගට මේ වතුර මැප් එක අඩු වෙගෙන යන එක සමනල වැවේ වතුර මෙච්චර කරනවා පැහැදිලිවම කියලා දෙනවා. ඉතින් මේක ඉතාම නිලධාරීන්ට වගකීම බාර දීලා මේක ඇමතිවරු නිකන් ඉන්න බෑ. ඒක ප්‍රධාන වශයෙන් කියන්නේ ඔබතුමාගේ අමාත්‍යාංශය පිළිබඳව මම ගැටලුවක් පහුගිය සතියේ මතු කරාම ඔබතුමා මට දුන්න පිළිතුර බලමු කියලා. දැන් ඒ බලමු කියප පිළිතුර නිසා මඩකලපේ ඉතාම ජාතීන් අතර අසමගියක් ඇති වෙන තත්ත්වයකට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔබතුමාගේ වගකීම් පැහැරීමක් මේ අවස්ථාවේ මේ මහවැලි අමාත්‍යාංශය සිදුවෙන බව ඉතා
පැහැදිලි. ගරු ඇමතුමා කෙටියෙන් පිළිතුර
දෙන්න. මම ඒකට උත්තරයක් දෙන්නම් කෙටියෙන් කියන්න එපා. මේ ප්‍රශ්නයට අනිවාර්යෙන් උත්තරයක් දෙන්න ඕන. දැන් ඔබතුමාලා දන්නවා රටේ කවුරු හෝ පුද්ගලයෙක් ගෙයක් හදාගෙන පදිංචි වෙලා තියෙනවා නම් මාස ගාණක් අපිට කඩා ඉවත් කිරීමේ හැකියාවක් නැහැ. එතුමා පැහැදිලිව බලපෑම් කරන්නේ නිලධාරීන්ට රාසමාණික මන්ත්‍රීතුමා මේව කඩලා ඉවත් කරන්න
කියලා.
ඔව් කඩා ඉවත් කරන්න කියලා. එතකොට ඔව් ඔව් ඔව්
බොහොම ස්තුතියි. දැන් මේ සභාවේ කටයුතු කරන්න තියෙන ඉස්සරහට නෑ මේ ඕක මෙතන කතා කරන්න ඕන ප්‍රශ්නයක් නෙමෙයි ගරු මන්ත්‍රීතුමා.
පොඩ මට තප්පරයක් දෙ.
කෙටියෙන් දෙන ගරු මන්ත්‍රී.
ඊට පස්සේ ඔබතුමා ඊළඟ එක තමයි ඊළඟ එක ඔබතුමා මෙතෙන්දි කියනවා. ඔබතුමා දැන් දේශපාලඥයෝ ඉන්නේ පරිපාලන ක්‍රියාවලිය කරන්නද ප්‍රතිපත්ති තීන්දුව ගන්නද? නෑ මෙහෙමයි.
දැන් ඔබතුමාම කියනවා සමන්ලවැවේ ජල මට්ටම තියෙනවා, ජලය ලබා දීම තියෙනවා. ඒක සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයත් කතා කරා, විදුලි බල මණ්ඩල මේ මහවැලි අධිකාරියත් කතා කරා කිය. ඉතින් ඒක එතුමලා විසඳිය යුතු ප්‍රශ්නයක්. ඒක අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. ඒක ප්‍රතිපත්තිමය තීන්දුවක් නෙමෙයි. තාක්ෂණික පැත්තෙන් මේ රටේ ඒ විෂය පිළිබඳ දන්න නිලධාරීන් ගන්න තීන්දුව දේශපාලඥයන්ට ගන්න බෑ.
සාමිදයක්තුමාට දෙවැනි යෝජනාව ඉදිරිපත් කිරීමට අවස්ථාව
ලැබෙනවා.
මේක කටයුත්ත අවසන් කරන කන් එන ගරු සභාවකද පොමිසති ඔව් ගරු
මේ ගැටලුව සම්බන්ධ උඩවලවේ ඇතිවෙච්ච තත්ත්වය පිළිබඳව මමත් චෝදනාවට ලක් වෙනවනේ. මේ කෘෂිකර්ම අමාත්‍යවරයාට ඇත්තටම මේ සිද්ධිය අදාළ වෙන්නේ කොහොමද කියලා ඔබතුමා දන්නවා. මේක මහවැලි අධිකාරිය සහ ඒ වගේම අනිත් පැත්තට විදුලි බල මණ්ඩලයේ සම්බන්ධව ඇති වෙලා තියෙන කවුරුණත් මෙතන ඇත්තටම ඇමතිවරුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. මේ නිලධාරීන් නිවැරදි වෙලාවට නිවැරදි තීන්දුව ගැනීමේ ප්‍රශ්නයක්. ඒ නිසා මම යෝජනා කරනවා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් හරි පත් කළා මේ වගේ තත්ත්වය මේ ඇතිවෙච්ච තත්ත්වය පිළිබඳව විමර්ශනයක් කරන්න. මේක වැරද්දක් වෙච්ච නිලධාරීන් ඉන්නවනම් එයාට දඬුවම් දෙන්න ඕන. මේක නැවත නැවතත් මේක වෙනවා. ඒ වගේම තව පුළුවන් නම් ඒ කාරක සභාවම නැවත මෙවන් තත්ත්වයක් ඇති නොවන මට්ටමට වාර්තාවක් සකස් කරලා අපිට දෙන්න අමාත්‍යාංශවලට.
හොඳයි, බොහොම ස්තුතියි. 27-2 යටතේ දෙවෙනි ප්‍රශ්නේ ගරු අනුරෝධ දිසානායකතුමා.
සෑහෙන වෙලාවක් ගියා කතා නැති.
තරමන්තවා 12 තියෙට සභාවේ මූලික කටයුතු දිවාවියකට නතර කරනවා.
බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතා නැතුමනි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සතු අයිනාලිකාවේ ගුවන් කාලයේ නීති විරෝධී ලෙස ඉතා පැහැදිලි නීති විරෝධී ලෙස පෞද්ගලික සමාගමකට බදු දීමට උත්සාහ ගැනීම ආශ්‍රිතව මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මේ ගරු සභාවේ අවධානය යොමු කරන කැමැත්තෙමි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සතු අයිනාලිකාව හෝ එම නාලිකාවට අයත් ගුවන් කාලය SBC TV නාලිකාව විකාශනය කරන බ්‍රෝඩ්කාස්ටින් පුද්ගලික සමාගමට මාස 6කට කාලයක් බදු දීමට කටයුතු කර ඇති බව වාර්තා වෙලා තිබෙනවා. මාස 6කට මෙම බදු දීමේ තීරණය ගෙන තිබෙන්නේ රූපවාහිනී සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලය විසින්. විශේෂයෙන්ම රූපවාහිනී නාලිකාවන් විසින් විකාශන කටයුතු සඳහා පාවිච්චි කරනු ලබන ගුවන් කාලයේද සංඛ්‍යාතද ගුවන් කාලයේද මහජන දීපලක් වන බැවින් එම මහජන දීපලයේ අයිතිය අත්තරීම සම්බන්ධ තීන්දුවක් ගන්න අධ්‍යක්ෂ මණ්ඩලයට අයිතියක් තියෙනවද? එසේම රූපවාහිනී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නීති විරෝධීව සිදු කළ මෙම මාස 6ක බදු දීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පසුව ලබා ගැනීමටද ඊට අමතරව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව අයිනාලිකාව තවත් වසර දෙක කාලයකට බදු දීමටද උත්සාහ දරන බලද බව අනාවරණය වෙනවා. ඔබතුමා පහුගිය දාපු කැබිනට් පත්‍රිකාව මං ගාව තියෙනවා. හරි. මෙම යෝජනා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් අවසාන වශයෙන් ගන්න ලද තීරණය මම දන්න විදිහට මේ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය අනුමත කරේ නැහැ. ගරු අගමැතිතුමා ප්‍රකාශ කරා මේවා කැබිනට් එක අනුමත කරොත් එතුමාට තිරියන්න වෙනවා කියලා. මම දන්නේ නැහැ. ඔබතුමා ඉන්නේ දෙකේ කියලා එතුමා. හොයලා බලන්න. හරිද? ඒතකොට දැන් පළවෙනි ප්‍රශ්නේ ජාතික රූපවාහිනිය අයිනාලිකාවේ ගුවන් කාලය රාජ්‍ය දීපල රාජ්‍ය දීපලක් බදු දෙනවා එක්තරා තෝරාගත්තු සමාගමකට. මොකද තෝරාගත්තු පදනම? තමුන්නාන්සලා ප්‍රසිද්ධ දැන්වීමක් දැම්මද? අයිනාලිකාවේ ගුවන් කාලය අපි බදු දීම සඳහා සූදානම්. දැම්මද එහෙම? එහෙම දාලා නැහැ. ඒ සඳහා තවත් අවස්ථාවන් අනිත් අයට අත්පත් කරලා දුන්නද? එහෙම කරලත් නැහැ. එහෙම කරලා නැතුව මොකද කරේ? අධ්‍යක්ෂක මණ්ඩලයක් අර මා කලින් කියපු සමාගමත් අතර ගිවිසුමක් අත්සන් කරලා මේක දෙනවා. දැන් දීලා තියෙනවා මාසෙකට බදු මුදල රුපියල් මිලියන 25 ධනවැට් එකතු කිරීම බදු. මොමනේ තියෙන්නේ? ඒතර මම තමුන්වංශිකෙන් දැනගන්න 20 මිලියන 25 කියලා ඇස්තමේන්තු කරේ කවුද? මොන තාක්ෂණික ඇගයීම් කමිටුවකින් මොන විධිමත් ලෙස එහි වටිනාකම තක්සේරු කරාද? මොකක් තක්සේරු කර පදනම? සමාගමයි අධ්‍යක්ෂ මණ්ඩලය එකතු වෙලා කියලා මේක මිලියන 25කට ඔයා දෙන්න. මම ඔයාට මාසයට දෙන්න. මේක ඇමතුමාගේ තේවත්තක්වත් අධ්‍යක්ෂ මණ්ඩලයේ මේ පොල්වත්තක්වත් නෙවෙයි.
මේක මහජනයාගේ දේපල. තමුන්නාස මොකද කරන්න? තමුන්නාසේ ඒකට දීකිරිට බලලු සාක්ෂි වගේ මේ කරන ලද ඉතාම දූෂිත ක්‍රියාව ආවරණය කිරීම සඳහා කැබිනට් මණ්ඩලෙන් අනුමැතිය ඉල්ලනවා. ඔබතුමා කියනවා මෙහෙම මාගාව තියෙන මේ පත්‍රිකාව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිමිකාරීත්වය දරන අයිනාලිකාවේ ගුවන් කාලයේ SBC TV නාලික මේක දන්නවා මේක ලයිකා මොබයිල් වෙන කවුරුත් නෙමෙයිනේ මේකේ මව් සමාගම ලයිකා මොබයිල් හරිද ටීවී නාලිකා විකාශනය කිරීම සඳහා විස් සමාගමට වෙත 2023/7/30 දින සිට මාසයක කාලයක් සඳහා මාසක රුපියල් 25 දෙන බදු යන අංශයට බදු දීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ ආවරණ අනුමැතිය කියන්නේ බදු දීලා ඉවර වෙලා දිවුසු මස්සම් කරලා ඉවරලා තමුන්වහන්සේ කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් උස්සගෙන එනවා මේකට අත උස්සන්න කියලා වෙනදා ඔය වගේ වට අත උස්සලා තිනා මේ සැරේ අත උස්සුවේ නැහැ මේකට මම දන්නේ හේතුව මොකද්ද කියන්නේ හරිද අපි දැකලා තිනවා අත උස්සපු ආවරණ අනුමැතිය හරි ඒක තමුන්වහන්සේ මේ කැබිනට් පත්‍රිකාවෙම කියනවා හරිද අවශ්‍ය නම් උපතමට පොඩ්ඩක් දක්වන්නම් හරිද මේක විධිමත් පරිදි සිදුවි නොවන සිදුවී තිබෙන්නේ නැහැ සිදුවලා නැහැ කියලා හරිද ඒක මේක විධිමත් පරිදි සිදුවෙලා නැති නිසා තමයි තමුන්වහන්සේ මේ කැබිනට් පත්‍රිකාව දාලා මේකට විධිමත් භාවය අරන් දෙන්න හදන්නේ ඒකනේ මොකද්ද අධ්‍යක්ෂ මණ්ඩලයත් මේ කුප්‍රකට ව්‍යාපාරික සමාගමත් එකතු වෙලා වංචාවක් කරනවා
ඕඩර් ප්ලීස් දිවා විවේකයේ සඳහා පාර්ලිමේන්තුවේ කටයුතු පෙරවරු 1 දක්වා කල් තබමු ගරු එමෙතුමා සභාව කල් තියලා තියෙන එකට නැවතුමා අත්හිටවල තියෙනවා අත්හිටවල තියෙනවා